1969 සදගමනට භාවිතා කරපු සැටර්න් 5 රොකට් එක තමයි ඉතිහාසය තුළ මෙතෙක් නිර්මාණය කරපු විශාලම රොකට් එක. නමුත් මේ වනවිට ක්‍රියාත්මකව පවතින විශාලතම සහ පවර්ෆුල්ම රොකට් එක තමයි Falcon Heavy. පාලම එකතුලා ඉන්නේ හයිපස්ටලා පොඩ්කාස්ට් එකේ ස්පෙෂල් එපිසෝඩ් එකක් එක්ක. ඉතින් මේ එපිසෝඩ් එක අපි කතා කරන්නේ Falcon Heavy රොකට් එක ගැන. මම හෂා ලක්මාල් ඒකේ හැෂ්. ඉතින් මේ වෙනකොටත් ඔයාලා දන්නව ඇති Falcon Heavy රොකට් එක පහුගිය පෙබරවාරි 6 වෙනිදා ඉස්ටර්න් ටයිම් එකෙන් 5:45 ලොන්ච් කරයි කියලා. මේක අපිට නම් දැක ගන්න පුළුවන් වුණේ 7 වෙනිදා උදේ 2ට විතර. ඉතින් අපි ගොඩක් අය මේ ලොන්ච් එක ලයිව් එවලෙම බැලුවා. ඉතින් ඒක බලන්න බැරුණා නම් මම පල්ලෙහා ෂෝ නෝට්ස් වල ලින්ක් එක දාලා තියි, අනිවාර්යෙන් ගිහින් බලන්න. මේ මේඩන් ෆ්ලයිට් එකේදී Falcon Heavy රොකට් එක ලොන්ච් වෙද්දි දැනෙච්ච ෆීලිං එක මං හිතන්නේ මේ එපිසෝඩ් එක පටන් ගනිද්දිම ඔයාලටත් දැනෙන්න ඇති. අපි එහෙනම් මුලින්ම බලමු මේ Falcon Heavy රොකට් එකේ විස්තර කිහිපයක්. කල්නුත් කිව්වාගේ Falcon Heavy රොකට් එක තමයි දැනට ක්‍රියාත්මකව පවතින විශාලතම සහ පවර්ෆුල්ම රොකට් එක. ඉතින් මේ රොකට් එක උසින් මීටර් 70ක් වෙනවා. ඒ වගේම මේකේ ඩිසයින් එක ගත්තොත් Falcon 9 බූස්ටර්ස් තුනක් එකට එකතු කළා වගේ තමයි පේන්නේ. ඉතින් මෙතනදී ප්‍රධාන කෝ බූස්ටර් එකට සයිඩ් බූස්ටර්ස් දෙකක් සහ පේලෝඩ් එක එකතු කරලා තමයි මේ Falcon Heavy රොකට් එක නිර්මාණය කරලා තියෙන්නේ. මේ රොකට් එකේ ස්කන්ධය ගත්තොත් ටොන් 1420.7 විතර වෙනවා. ඉතින් හිතලා බලන්න මේ කියන්නේ කිලෝග්‍රෑම් මිලියන 1.42 වගේ විශාල ස්කන්ධයක්. මේ Falcon Heavy රොකට් එකේ එක බූස්ට් එකක Merlin 1D engines 9ක් තියෙනවා. ඉතින් මුළු රොකට් එකම ගත්තොත් Merlin 1D engines 27ක් අඩංගු වෙනවා. ඉතින් මේ engines වලින් දෙන thrust wing power එක අපිට හිතා ගන්නවත් අමාරුයි. Falcon Heavy රොකට් එකට පුළුවන් low earth orbit එකට කිලෝග්‍රෑම් 63800 විතර ස්කන්ධයක් ගෙනියන්න. මේ කියන්නේ ටොන් 63.8ක් විතර. ඒ වගේම මේ රොකට් එකට පුළුවන් geostationary transfer orbit එකට කිලෝග්‍රෑම් 26700 විතර ස්කන්ධයක් ගෙනියන්න. මෙතනදී මේ low earth orbit එක කියන්නේ අපි දන්න අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයක් පවතින orbit එක. ඉතින් මේක තියෙන්නේ පෘථිවිය ඉඳලා කිලෝමීටර් 2000ක් විතර උසින්. geostationary transfer orbit එක තියෙන්නේ පෘථිවිය ඉඳලා කිලෝමීටර් 35000ටත් වඩා උසින්. ඉතින් හිතල බලන්න කොච්චර පවෆුල්ද මේ රොකට් එක කියලා. මේ ෆල්කන් හෙවි රොකට් එක හදලා තියෙන්නේ මේ ඕබිට් වලට විතරක් යන්න නෙවෙයි. මේකට පුළුවන් අඟහරු වලට කිලෝග්‍රෑම් 16800ක විතර ස්කන්ධයක් ගෙනියන්න. කියන්නේ ටොන් 16.8ක් විතර. ඒ විතරක් නෙවෙයි මේකට පුළුවන් අපේ සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක වලින් එහා තියෙන ප්ලූටෝ දක්වා කිලෝග්‍රෑම් 3500ක විතර ස්කන්ධයක් අරන් යන්න. ඉතින් ආපහු පාරක් හිතලා බලන්න කොයිතරම් පවර්ෆුල් එවැගේම කොයිතරම් විශිෂ්ට නිර්මාණයක්ද කියලා මේ ෆැල්කන් හෙවි රොකට් එක. මීට කලින් තිබුණු පවර්ෆුල්ම එවැගේම වැඩිම පේලෝඩ් එකක් අරන් යන්න පුළුවන් වෙච්ච රොකට් එක තමයි ඩෙල්ටා 4 හෙවි කින රොකට් එක. ඉතින් ෆැල්කන් හෙවි රොකට් එකට පුළුවන් වුණා මේ රොකට් එක පරාද කරන්න. ඩෙල්ටා 4 රොකට් එකට පුළුවන් වුණේ ලෝඅර්ත් ඕබිට් එකට කිලෝග්‍රෑම් 28790ක වගේ ස්කන්ධයක් අරන් යන්න විතරයි. ඉතින් ඔයාලට මතක ඇති ෆැල්කන් හෙවි රොකට් එකට පුළුවන් ලෝඅර්ත් ඕබිට් එකට කිලෝග්‍රෑම් 63800ක විතර ස්කන්ධයක් අරන් යන්න. ෆැල්කන් හෙවි රොකට් එක ගැන අපිට මුලින්ම දැනගන්න ලැබුණේ 2011 අප්‍රේල් වලදී. ඒ ඇමරිකාවේ වොෂින්ටන් DC වල තිබිච්ච නිවුස් කොන්ෆරන්ස් එකකදී. ඉතින් එතන ඉඳන් කිව්වේ මේ ෆැල්කන් හෙවි රොකට් එක 2013 වෙද්දි යවන්න සූදානම් කියලා. නමුත් විවිධ හේතු හින්දා මේක අවුරුදු 5ක් පරක්කු වුණා. ඉතින් අන්තිමේදී මේක යැව්වේ 2018 පෙබරවාරි 6 වෙනිදා. ඉතින් මේ රොකට් එක ලෝන්ච් කරන්න කලින් ඉලෝන් මස්ක් එක්ක තිබිච්ච ඉන්ටර්විව් එකකදී එයා කිව්වේ මේ රොකට් එක ඕබිට් එකට යන්නේ නැති වෙන්න ලොකු chance එකක් තියෙයි කියලා. හැබැයි එයා ඒත් එක්කම කිව්වා මේක අඩියක් හරි උඩට ගියයි කියන්නේ ඒකත් ලොකු ජයග්‍රහණයක් කියලා. හැබැයි අපි හැමෝම දන්නවා මේක අභ්‍යවකාශය දක්වාම ගියයි කියලා. ෆැල්කන් හෙවි රොකට් එකේ ප්‍රොපලන් විදියට පාවිච්චි කරන්නේ කෙරෝසීන් කියන ඉන්ධනය. ඉතින් මේ කෙරෝසීන් කියන්නේ අපි මේ ගෙදර පාවිච්චි කරන භූමි තෙල්ම තමයි. හැබැයි ඒකේ පියුරිෆයිඩ් කෙරෝසීන් තමයි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ වගේම ඔක්සිඩයිසර් එක විදියට ඔක්සිජන් පාවිච්චි කරනවා. හැබැයි අපි මේකට කියන්නේ ලොක්ස් කියලා. ඒකට හේතුව මේ තියෙන්නේ ලික්විඩ් ඔක්සිජන්. ඒ වගේම ඉන්ධන විදියට භාවිත කරන කෙරෝසීන් තියෙන්නේ ලික්විඩ් විදියට. මේකට හේතුව තමයි අපිට ඔක්සිජන් සහ කෙරෝසීන් ලික්විඩ් විදියට භාවිත කරද්දි කුඩා ඉඩක ලොකු ප්‍රමාණයක් තියාගන්න පුළුවන් වීම. ඉලෝන් මස්ක් මේ ෆැල්කන් හෙවි ෆ්ලයිට් එකේ පේලෝඩ් එක විදියට භාවිත කරේ ටෙස්ලා රෝඩ්ස්ටර් කාර් එකක්. ඉතින් ඒ ගැන වගේම මේ ලෝංච එක තිබිච්ච සීක්වන්ස් ගැන අපි දැන් කතා කරන්න පටන්ගම්. පෙබරවාරි 6 වෙනිදා ෆැල්කන් හෙවි රොකට් එක ලොන්ච් කරේ ඇමරිකාවේ ෆ්ලොරිඩාවල තියෙන කේප් තුඩුවේ ඉඳලා. ඉතින් මේ කේප් තුඩුවම අයිති ඇමරිකාවේ එයාෆෝස් එකට. ඉතින් මේ කේප් තුඩුවේ තියෙන කෙනඩි ස්පේස් සෙන්ටර් එකේ තිබිච්ච 39A කියන ලොන්චින් පෑඩ් එක ඉඳලා තමයි ෆැල්කන් හෙවි රොකට් එක අහසට යන්න පටන් ගත්තේ. ඉතින් මේ 39A කියන ලොන්චින් පෑඩ් එක ගත්තොත් ඒ ගැනත් අනිවාර්යයෙන්ම පොඩ්ඩක් හරි කතා කරන්න ඕන. එකට හේතුව තමයි 1969 සදගමනට භාවිතා කරපු සැටර්න් 5 රොකට් එකත් ලොන්ච් කරේ මෙන්න මේ 39A කියන ලොන්චින් පෑඩ් එකේ ඉඳලා. ඉතින් මේ වෙන විට මේ ලොන්චින් පෑඩ් එකේ ඉඳලා ලොන්චස් 166ක් දියත් කරලා තිනවා. ඒ අතර සැටර්න් 5 රොකට්ම 13ක්, ඒ වගේම සැටර්න් 1B රොකට් 4ක්, ෂටල් මිෂන්ස් 135ක්, එරිස් 1 රොකට් එකක්, ඒ වගේම ෆැල්කන් 9 රොකට් 12ක් සහ ෆැල්කන් හෙවි රොකට් එකක් මේන විට ලොන්ච් කරලා තිනවා. අපි ලොන්ච් එක ගැන කතා කරොත් මෙතනදී ඔයාලා ලොන්ච් එකට මිනිත්තු කිහිපයකට කලින් දකින්නේ නැති මේ ෆැල්කන් හෙවි රොකට් එකෙන් සුදු පාට දුමාර වගේ එළියට එනවා. මේක වෙන්න හේතුව තමයි මං කල්නුත් කූවාගේ මේ ප්‍රොපලන්ට් සහ ඔක්සිඩයිසර්ස් තියෙන්නේ ලික්විඩ් අවස්ථාවේදී. ඒ කියන්නේ මේ අපිට සිද්ධ වෙනවා පරිසර උෂ්ණත්වයට වඩා ගොඩක්ම කූල් කරන්න. ඉතින් මේ රොකට් එකට මේ ප්‍රොපලන්ට් ඒ වගේම ඔක්සිඩයිසර් පුරවන්නේ අන්තිම මිනිත්තු කිහිපයේදී. ඉතින් මේ වෙලාවේදී මේ ප්‍රොපලන්ට් සහ ඔක්සිඩයිසර්ස් වලින් යම්කිසි ප්‍රමාණයක් වාෂ්ප වෙලා ජල වාෂ්ප විදියට හැදිලා එළියට පිට වෙන්න ගන්නවා. ඒක තමයි අපි ඔය සුදු පාට ස්මෝක් ක්ලවුඩ් එකක් විදියට දැක්කේ. ඉතින් කවුන්ඩවුන් එකේදී T-5 වෙද්දි මේ ෆැල්කන් හෙවි රොකට් එකේ තියෙන සයිඩ් බූස්ටර්ස් දෙක ඉග්නිෂියේට් වෙන්න පටන් ගන්නවා. ඊට තප්පර 2කට පස්සේ තමයි මැද තියෙන කෝ බූස්ටර් එක ඉග්නිෂියේට් වෙන්නේ. මේකට හේතුව තමයි මේ ෆැල්කන් හෙවි රොකට් එකේ මේ සයිඩ් බූස්ටර්ස් දෙක කෝ බූස්ටර් එකට සම්බන්ධ වෙලා තියෙන කප්ලින්ස් වලින්. ඉතින් මේ කප්ලින්ස් වලට මේ සයිඩ් බූස්ටර්ස් වලින් වැඩි පීඩනයක් ආවොත් සයිඩ් බූස්ටර්ස් දෙක ගැළවිලා යන්න පුළුවන්. ඉතින් මේහින් තමයි මේ වගේ පැටර්න් එකකට මේ එන්ජින්ස් ෆයර් කරන්නේ.
10 9 8
side boost ignition
6 5 4 3 2 ignition.
ෆැල්කන් හෙවි රොකට් එක අපි හැමෝම දන්න විදියට සාර්ථකව ලොන්ච් කරා. ඊට පස්සේ තිබිච්ච භයානකම අවස්ථාව තමයි මේ රොකට් එක මැක්ස් කියු එක පහු කරන් යන එක. මේ මැක්ස් කියු කියන්නේ මේ රොකට් එක මත විරුද්ධව වැඩිපුරම පීඩනයක් යෙදෙන තැන. ගොඩක් වෙලාවට මේ අවස්ථාවේ තමයි රොකට් එකක් පුපුරලා යන්න පුළුවන්. ඉතින් මේ මැක්ස් කියු එක පාස් කරයි කියන්නේ රොකට් එක සේෆ් කියන එකට එක්තරා සංකේතයක්. ෆැල්කන් හෙවි රොකට් එක මැක්ස් කියු එකත් පහු කරන් විනාඩි කිහිපයක් ගියන් පස්සේ ඊළඟට අපිට දකින්න පුළුවන් උනේ බීකෝ අවස්ථාව. මෙතන මේ බීකෝ කියන්නේ බූස්ටර් එන්ජින් කට් ඔෆ් කියන එක. මෙතනදි සිද්ධ වුණේ ෆැල්කන් හෙවි එකේ කෝ බූස්ටර් එකට සම්බන්ධ වෙලා තිබිච්ච සයිඩ් බූස්ටර්ස් දෙක කප්ලින්ස් වලින් වෙන් වෙලා නැවත පොළවේ තියෙන ලෑන්ඩින් පෑඩ්ස් වෙත එන ගමන පටන් ගත්ත එක. ඊට පස්සේ තිබිච්ච ස්ටේජ් එක තමයි මීකෝ. මීකෝ කියන්නේ මේන් එන්ජින් කට් ඔෆ් කියන එක. ඉතින් මෙතනදී මේ කෝ බූස්ටර් එකෙන් සෙකන්ඩ් ස්ටේජ් එක වෙන් වෙලා කෝ බූස්ටර් එක නැවත මුහුද තිබිච්ච ඩ්‍රෝන් ශිප් එකකට ලෑන් කරන්න එන ගමන පටන් ගත්තා. මෙතනදි විශේෂම කාරණය තමයි ස්පේස්එක් සමාගමෙන් නිර්මාණය කරන ෆැල්කන් 9, ෆැල්කන් හෙවි සහ ඉදිරිදි නිර්මාණය කරන BFR රොකට් යන මේ රොකට් සියල්ලම මේවැක් බූස්ටර්ස් නැවත පොළොවට ලෑන් කරන එක. ඊට පස්සේ අපිට දකින්න පුළුවන් වුණා මේ පේලෝඩ් එකේ තිබ්බ ෆෙයාරින්ස් ඩිප්ලොයි වෙන එක. ඉතින් එතනදී ඔයාලා දකින්න ඇති මේ ෆෙයාරින්ස් ගැලවිලා යනකොට පේලෝඩ් එක ඇතුළේ තිබිච්ච ටෙස්ලා රෝඩ්සර් කාර් එක ලස්සන්ට පේන්න පටන් ගත්ත විදිය. සාමාන්‍යයෙන් මේ වගේ ටෙස්ට් ෆ්ලයිට් එකකදී පේලෝඩ් එක විදිහට පාවිච්චි කරන්නේ කොන්ක්‍රීට්. මොකද මේ ටෙස්ට් ෆ්ලයිට් එකකදී ඒ අවශ්‍ය ස්කන්ධය නිර්මාණය කරන්න සාමාන්‍යයෙන් වියදම් අධික දේවල් භාවිත කරන්නේ නැහැ. නමුත් මෙතනදී එලොන් මස්ක් ටෙස්ලා රෝඩ්ස්ටර් එකක් තමයි පේලෝඩ් එක විදිහට පාවිච්චි කරලා තිබ්බේ. මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එක ඩ්‍රයිව් කරේ ස්ටාර්මෑන් කියන ඩමි එක. මේ ස්ටාර්මෑන් කියන ඩමි එක ඇඳන් හිටියේ ස්පේස්එක් සමාගමේ ඉදිරි මෑන් ක්‍රූ මිෂන්ස් වලදී පාවිච්චි කරන්න තියෙන ස්පේස් ෂූට් එක. ඉතින් මේ පේලෝඩ් එකේදී ටෙස්ලා රෝඩ්ස්ටර් එක ස්ටාර්මෑන්ට අමතරව තවත් දේවල් කිහිපයක් තිබුණා. ඒ අතරින් වැදගත් දෙයක් තමයි මේකෙ තිබිච්ච ආක් එක. මේ ආක් එක කියන්නේ 5D ඔප්ටිකල් ස්ටෝරේජ් ටෙක්නික් එකක් තියෙන ක්වාට් සිලිකා ස්ට්‍රක්චර් එකකින් නිර්මාණය කරපු ස්ටෝරේජ් ඩිවයිස් එකක්. ඉතින් මේකේ ස්ටෝරේජ් කැපැසිටි එක ගත්තොත් මේ ඩිස්ක් එකේ ටෙරාබයිට් 360ක විතර දත්ත කපඩා කරන්න පුළුවන්. ඒ වගේම මේකේ විශ්කම්බය අගල් 3.75ක් වෙනවා. ඉතින් මේ ආක්කින ස්ටෝරේජ් ඩිවයිස් එකේ අඩංගු වෙන්නේ අපේ හියුමන් හිස්ටරි එක ගැන, ඒ වගේම අපේ සිවිලයිසේෂන්ස් ගැන විස්තර. ඊට අමතරව අයිසෙක් ඇසිමෝගේ ක්ලාසික් සයිෆයි ටිකත් මේකේ අඩංගු කරලා තියෙනවා. ඒ වගේම මේකේ තියෙන විශේෂම කාරණය තමයි මේ ආක් එකට පුළුවන් අවුරුදු බිලියන 14ක් විතර මේ ස්පේස් එකේ තියෙන හාෂ් එන්වයරන්මන්ට් එකේ සර්වයිව් වෙලා ඉන්න. ඉතින් මේ ෆැල්කන් හෙවි රොකට් එකේ ටෙස්ට් ෆ්ලයිට් එකේ පේලෝඩ් එක විදියට ඩමි ස්ටාර්මෑන් කෙනෙක් පදවන ටෙස්ලා රෝඩ්ස්ටර් එක, ඒ වගේම මේ ආක් කියන ඩිවයිස් එක, ඊටත් අමතරව තවත් දෙයක් අඩංගු කරලා තිනවා. ඒ තමයි මේ ස්පේස්එක් සමාගමේ වැඩ කරපු එම්ප්ලොයිස්ලා 6000කටත් වඩා අයගේ නම් සදාහන් කරපු පලකයක්. මොකද මේ වගේ වැඩක් කරනවා කියන එක ලේසි පහසු වැඩක් නෙවෙයි. අනික් අතට මේ ස්පේස්එක් සමාගම පටන් ගත්තේ රොකට් ගැන ලොකු දැනුමක් නැති පිරිසක්. නමුත් මේ වෙන විට ලෝකේ දිරියෙම ඉන්න රොකට් නිෂ්පාදනය කරන සමාගමක් බවට ස්පේස්එක් සමාගම නිතර ගේම පත් වෙලා තිනවා. ඉතින් මේ පේලෝඩ් එක තියෙන්නේ ඔයාලත් දන්නවා ඇති මේ ෆැල්කන් හෙවි රොකට් එකේ උඩින්ම. මේ පේලෝඩ් එක කවර් කරලා තියෙන්නේ ෆෙයාරින්ස් දෙකකින්. ඉතින් අභ්‍යවකාශයේ නියමිත ස්ථානයට ගිහම මේ ෆෙයාරින්ස් දෙක දෙපැත්තට ගැලවිලා ටෙස්ලා රෝඩ්ස්ටර් එක පේලෝඩ් එකත් එක්ක හීලියෝ සෙන්ට්‍රික් ඕබිට් එකකට ගමන් කරා. අපි ඒ ගැන තව ටිකකින් කතා කරමු. ඊට කලින් අපි මේ ලොන්ච් එකේ ඊළඟ සීක්වන්ස් එක මොකක්ද කියලා කතා කරමු. මම කලිනුත් කිව්වා ස්පේස්එක් සමාගමෙන් නිර්මාණය කරන රොකට් වලට පුළුවන් ඒවයි බූස්ටර්ස් නැවත පොළවේ ලෑන් කරන්න. ඉතින් බීකෝ එකෙන් පස්සේ කැන බූස්ටේන්ජින් කට ඔ්ගෙන් පස්සේ මෙන් කෝබූස්ට එකෙන් වෙන් වෙච්ච සයිට් බූස්ටස් දෙක පොලොති බිච්ච ලෑන්ඩිම් පෑස්් දෙක එකම් වෙලාව ගොඩබානවා අපට දකින්න පුළුවන් වුණා. එක හරියට අයන්මෑන් ෂූට් එක ඇදැගන්න දෙන්නේ ගොඩබානවා වගේ. ඉතින් මේ සයිට් බූස්ටස් එක ලෑන්ඩ් කරන අවස්ථාවේදි ඇමරිකාවේ කේප් තුඩු ආසන්න හිටපු අයට සොනික් බූම්ස් හයක් වගේ හන්න ලැබුණා. ඒ මෙන්න මේ විදියට. ඔයාල හොඳින් ඇහුවනම් සමහරට ඔයාට සොනික් බූම්ස් හයක් නෙවෙයි දහයක් විතර හෙන්න ඇති. මේකට හේතුව තමයි කලින් මම සොනික් බූම්ස් හයක් කියලා කිව්වේ මේ එක සයිඩ් බූස්ටර්ස් එකකින් සොනික් බූම්ස් තුනක් ඇති වෙනවා. ඒ ඇති වෙන්නේ එන්ජින් එකෙන්. ඒ වගේම මේ බූස්ටර්ස් ලෑන්ඩ් කරන්න කලින් ගොඩක් ඉහළ අභ්‍යවකාශෙදිම මේ බූස්ට් එකෙන් එළියට අත්තට වගේ දේවල් ටිකක් එනවා. මේවට අපි කියන්නේ ග්‍රිඩ් ෆින්ස් කියලා. ඉතින් මේවයින් පුළුවන් මේ බූස්ට් එක සියුම්ව පාලනය කරන්න. ඒ වගේම බූස්ට් එක වායුගෝලයට ඇතුළු වුණාම යම්කිසි දුරකට එක ස්ලෝ ඩවුන් කරගන්න. ඒ වගේම ඔයාලා දකින්න ඇති මේ බූස්ට් එක ලෑන්ඩ් කරන්න තප්පර කිහිපයකට කලින් ට්‍රයිපොඩ් වගේ අඩෝ ගෑක් එළියටනවා. මේ තමයි ලෑන්ඩින් ලෙක්ස්. ඉතින් මේ බූස්ට් එකක් අනිවාර්යෙන් පොළොවට ලං වෙන්න ඕන මෙන්න තියෙද්දි මේක වේගය බිඳුව වෙන්න ඕන. මෙන්න මේ ග්‍රිඩ් ෆින්ස්, ඒ වගේම මේ එන්ජින් එකෙන් කරන බූස්ට් බැක් බර්න් එක, ඊට අමතරව මේ ලෑන්ඩින් ලෙක්ස් හින්දා තමයි මේ විදියට එක බූස්ට් එකකින් සොනික් බූම්ස් තුනක් ඇති වෙන්නේ. ඉතින් මෙතනදි බූස්ටර්ස් දෙකක් බාපු හින්දා සොනික් බූම්ස් හයක් ඇති වෙන්න ඕන. හැබැයි මේ දෙක බෑවේ ටිකක් එකම වෙලාවේ හින්දා මේ සොනික් බූම්ස් ඕවර්ලැප් වෙලා සොනික් බූම්ස් 10ක් විතර හෙන්න පුළුවන්. හැබැයි මේ සයිඩ් බූස්ටර්ස් දෙක ඇත්තටම සිමල්ටේනියස්ලි ලෑන්ඩ් කරේ නැහැ. මෙතන තප්පර එක විතර පොඩි ඩිලේ එකක් තිබුණා. සමහරවිට ලෑන්ඩින් එක දැක්කනම් ඔයාලා දකින්න ඇති අපිට ළඟින්ම ලෑන්ඩ් කරපු බූස්ට් එකට වඩා ටිකක් දුරින් තිබිච්ච බූස්ට් එක ලෑන්ඩ් කරේ පස්සේ කියලා. මේකට හේතු වුණේ මේ බූස්ටර්ස් එක්ක ස්පේස් එක් සමාගම නිතරම සම්බන්ධතාවයෙන් ඉඳපු එක. ඉතින් මේ බූස්ටර්ස් දෙක වෙන වෙනම අයිඩෙන්ටිෆයි කරගන්න ඒ බූස්ටර්ස් අතර යන සිග්නල්ස් ඕවර්ලැප් නොවී එන්න ඕන. ඉතින් මෙහින් තමයි පොඩි ඩිලේ එකක් මේ බූස්ටර්ස් අතර තිබුණේ. ඊට පස්සේ ගොඩක් අය බලාපොරොත්තුෙන් හිටියේ මේක මේ මේන් කෝ බූස්ට එක ලෑන්ඩ් කරන විදිය. ඒකට හේතුව තමයි සයිඩ් බූස්ටර්ස් දෙක පොළවේ ලෑන්ඩ් කරත් ඒ වෙද්දි මේ කෝ බූස්ට එක පොළ විදන් ගොඩක් දුර ගියපු හින්දා මේක ආපහු පොළවේ ලෑන්ඩ් කරන තරම් ඉන්ධන මේ කෝ බූස්ට එකේ නැහැ. ඉතින් ඒ හින්දා මේක ලෑන්ඩ් කරන්න සිද්ධ වෙන්නේ මුහුද ගමන් කරන ඩ්‍රෝන් ෂිප් එක. මේ ඩ්‍රෝන් ෂිප් එකේ නම තමයි ඔෆ් කෝස් ස්ටිල් ලව් යූ. ඉතින් මේන් කෝ බූස්ට එක රීඑන්ට්‍රි එකේදී හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙලා තිනවා. නමුත් අන්තිමේදී මේ බූස්ට එකේ තිබිච්ච ප්‍රොපලන්ට් ඉවර වෙලා තිනවා. ඉතින් මේ හින්දා බූස්ට එක පැයට හැතැම්ම 300ක වේගෙන් මුහුදට කඩාගෙන වැටුණා. නමුත් මේ ලොන්ච් එකෙන් පස්සේ තිබිච්ච මාධ්‍ය සාකච්ඡාවේදී ඉලොන් මස්ක් කිව්වේ මේක එච්චර ලොකු දෙයක් නෙවෙයි කියලා. මොකද මම එපිසෝඩ් එක පටන් ගනිද්දිත් කිව්වා ඉලොන් මස්ක් මේ ලොන්ච් එකට කලින් තිබිච්ච ඉන්ටර්වියු එකෙදිත් කිව්වේ මේ ෆැල්කන් හෙවි රොකට් එක අගල් කිහිපයක් හරියට ගියා නම් ඇති කියලා. මොකද මේ ටෙස්ට් ෆ්ලයිට් එක. ඉතින් ටෙස්ට් ෆ්ලයිට් එකේදී අපිට අනිවාර්යෙන් වැරදි බලාපොරොත්තු වෙන්න සිද්ධ වෙනවා. ඒ වගේ මෙහෙම වෙන වැරදි ඉස්සරහා මිෂන්ස් වලදී, ඒ කියන්නේ ඇත්තරම කරන මිෂන්ස් වලදී මේ මිෂන් එකේ සාර්ථකත්වයට ගොඩක්ම වැදගත්. ඉතින් මේ ෆැල්කන් හෙවි රොකට් එක ඒ වගේම ගොඩක් රොකට් ලෝන්ච් කරන්න ස්ථාන විදිහට තෝරගන්නේ අපේ මේ පෘථුවේ සමකයට ආසන්න ස්ථානය. මේකට හේතුව තමයි අපේ පෘථුවේ මේ සමකයට ආසන්නව තමයි වැඩිම වේගයෙන් පෘථුවේ භ්‍රමණය වෙන්නේ. ඉතින් සමකයට ආසන්නව රොකට් එකක් ලෝන්ච් කරාම ඒ පෘථුවේ භ්‍රමණය වෙන වේගයේ වාසියත් ලබා ගන්න පුළුවන්. ඉතින් මේ හින්දා තමයි මේ සමකයට ආසන්නව තියෙන කේප් තුඩුව ගොඩක් මිෂන්සරදි ලෝන්චින් සයිට්ක් ඉදිර පාච්ච කරන්නේ. ඉතිං අර හසටයාපු ටෙස්ලා රෝඩ්ස්ටේකට මොකක්ද වුණි. මේක මං කලිනුත් කිව්වාගේ මුලින්ම හීලියෝ සෙන්ට්‍රික් ඕබිට් එකට ගමන් කරා. මෙතන මේ හීලියෝ සෙන්ට්‍රික් කියන්නේ හීලියෝස් කියන්නේ සූර්යාට, හීලියෝ සෙන්ට්‍රික් කියන්නේ එතකොට සූර්යා කේන්ද්‍ර කරගත් ඔබිට් එකකට. ඊට පස්සේ මේක යන්න තිබුණේ මාස් ක්‍රොසින් ඔබිට් එකකට. ඒ කියන්නේ අගාරු ග්‍රහයා ගමන් කරන ඔබිට් එකකට. නමුත් මෙතන මේ එන්ජින් එකෙන් ලැබුණු වැඩිපුර සුළු ත්‍රස්ට් එක නිසා මේක මාස් ක්‍රොසින් ඔබිට් එකටත් එහාට ගිහිල්ලා තියෙනවා. ඉතින් මේ වෙන විට මේක ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එක දක්වා ගමන් කරමින් තියෙන්නේ. මේ ඇස්ට්‍රොයිඩ් බෙල්ට් එක කියන්නේ අගහරුයි බ්‍රහස්පති ග්‍රහය අතර තියෙන ඇස්ට්‍රොයිඩ් වලල්ලට. ඉතින් සමහරට ඔයාලා හිතනවා ඇති මේ රෝඩ්ස්ටර් කාර් එක මේ ඇස්ට්‍රොයිඩ් වලල්ල තියෙන ඇස්ට්‍රොයිඩ් ඩේක වදීද කියලා. එහෙම වෙන්න තියෙන සම්භාවිතාවය නම් ගොඩක් අඩුයි. මොකද මේ ඇස්ට්‍රොයිඩ්ස් අපි අර ෆිල්ම්ස් වල දකින වගේ ගොඩක් ළඟින් නෙවෙයි තියෙන්නේ. මේවා කිලෝමීටර් මිලියන ගාණක් දුරින් තියෙන්නේ. ඉතින් ඒ හින්දා මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එක මේ ඇස්ට්‍රොයිඩ් එක වදින්න තියෙන සම්භාවිතාවය නම් ගොඩක් අඩුයි. කොහොම නමුත් ගොඩක් අය ප්‍රශ්න කරා මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එක යවපු එක බොරුවක්ද කියලා. ඒකට හේතු කිහිපයක් තිබ්බා. එකක් තමයි අපිට ලයිව් ෆීඩ් එක දකින්න පුළුවන් වුණා මේ කාර් එකට එළියෙන් මේ රෝඩ්ස්ටර් එකේ ෆොටෝස් ඒ වගේම වීඩියෝස්. ඉතින් ඇත්තටම මේ විදියට ගත්තේ මේ කාර් එක විතරක්ම නෙවෙයි අභ්‍යවකාශයේ පාවෙන්නේ. මේ කාර් එක සම්බන්ධ කරලා තියෙන පේලෝඩ් එකක් ගමන් කරනවා. ඉතින් මේ පේලෝඩ් එකට සම්බන්ධ කරපු කැමරාස් වලින් තමයි මේ විදියට මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එක එළියෙන් පේන වගේ වීඩියෝ කරලා තියෙන්නේ. ඊට අමතරව මේ කාර් එකේ ඉස්සරහා ෂීට් එක ගාලා තියෙන කැමරකෙන් අපිට පේනවා මේ ස්ටාර්මෑන් මේ කාර් එක ඩ්‍රයිව් කරන් යනවා වගේ ෆූටේජ් එකක්. මෙතන ඩෑෂ්බෝඩ් එකේ ඔයාලා දකින්න ඇති ඩෝන්ට් පැනික් කියලා ගහලා තියෙනවා. කියන්නේ කලබල වෙන්න එපයි කියලා. ඊට අමතරව මේ ඩෑෂ්බෝඩ් එක සිවුම නිරීක්ෂණය කරා නම් ඔයාලට තවත් පුංචි රෝස්ටර් එකක්, තවත් පුංචි ස්ටාර්මෑන් කෙනෙක් පදවගෙන යන සෙල්ලම් බඩෝක් වගේ ඩෑෂ්බෝඩ් එක උඩ තියෙන දකින්න පුළුවන් වෙන්නේ නැති. ඒ වගේම මේ රෝඩ්ස්ටර් එක අභ්‍යවකාශයේ තියෙන ෆූටේජස් වල ඔයාලට දකින්න පුළුවන් වෙන්නේ නැති ක්‍රිස්පි ගතියට මේ කලර්ස්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපි පෘථිවියේදී කලර්ස් දකින්නේ මේ සූර්යාගේ ඉඳන් එන ආලෝකය අපේ මේ වායුගෝලයේ හරහත් ඇවිල්ලා. ඉතින් වායුගෝලයේ හරහා යද්දී මේ කලර්ස් ගොඩක් ස්කැටර් වෙනවා. ඉතින් එහෙම වුණාම අපිට පේන ටිකක් වෙනස් විදියට. හැබැයි අපිට අභ්‍යවකාශයේදී ට්‍රූ ඔරිජිනල් කලර්ස් දකින්න පුළුවන්. ඉතින් එහින් තමයි මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එකේ කලර්ස් එහෙම ක්‍රිස්පි ගතියට අපි දකින්න පුළුවන් උනේ. ඊට අමතරව මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එක සමහර අය හිතන්න පුළුවන් ඩමි එකක්ද කියලා. නෑ, මොකද මෙතන මේ ස්ටාර්මෑන් විතරයි ඩමි එකක්. මං කලිනුත් කිව්වාගේ මේ ස්ටාර්මෑන් කියන්නේ මේ ස්පේස්එක් සමාගමේ ඉදිරි හියුමන් ක්‍රූ එකක් යන මිෂන්ස් වලදී පාවිච්චි කරන්න නිර්මාණය කරපු ස්පේස් ෂූට් එකක්. හැබැයි ටෙස්ලා රෝඩ්ස්ටර් එක ඇත්තම කාර් එකක්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් ටෙස්ට් ෆ්ලයිට් එකකදී වුණා ඇක්චුවල් මාස් එකක් තියෙන්න ඕන. ඉතින් ස්කන්ධය බොරු කරන්න බැරි හින්දා මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එක ඔරිජිනල් විදියටම දීලා තිනවා. හැබැයි මේකේ පොඩි වෙනසක් තියෙනවා. ඒක මම එපිසෝඩ් එක අන්තිමටම කියන්න. ගොඩක් අහන ප්‍රශ්නයක් තමයි ඇයි මේකට ඉලෝන් මස්ක් ටෙස්ලා රෝඩ්ස්ටර් එකම යූස් කරේ කියලා. ඉතින් ඇත්තටම මේක යූස් කරේ ප්‍රොමෝෂන් ප්ලෑන් එකකට. මොකද කාර් එකක් අභ්‍යවකාශය යවන එක වුවාම කවුද ඒ ගැන හොයන්නේ නැත්තේ. ඒ වගේම ඉලෝන් මස්ක් කියන්නේ ක්‍රියේටිවිටි අතින් ඉහළින් ඉන්න පුද්ගලෙ. ඔයාලට ඒක දකින්න පුළුවන් වෙන්නේ නැති ඉලෝන් මස්ක්ටම ඇති බෝරින් කියන කම්පැනි එකෙන් ප්‍රොමෝෂන් ප්ලෑන් එකට නිර්මාණය කරපු ෆ්ලේම් ත්‍රෝ එක විකුණපු විදිහත් එක්ක. ඉතින් ඔයාලට මේ එපිසෝඩ් එක පටන් ගනිද්දිම ඇහිච්ච සවුන්ඩ් එක, ඒ වගේම සොනික් බූම්ස් වල සවුන්ඩ් එක මේ එපිසෝඩ් එකට මම ඇතුළත් කරේ YouTube එකේ ගොඩක් ජනප්‍රිය channel එකක් වෙන Smart Everyday channel එකේ වීඩියෝ එකකින්. ඉතින් මෙතනදී මේ sounds record කරලා තියෙන්නේ 3D sounds විදියට. ඒ කියන්නේ අපේ කනින් ඇත්තටම ඇහෙන විදියට. එහින් තමයි ඔයාලට ගොඩක් true experience එකක් ලබා ගන්න පුළුවන් උනේ. ඉතින් මේ experience එක හරියටම ගන්න නම් ඔයාලට සිද්ධ වෙනවා headphone එකක් පාවිච්චි කරලා වීඩියෝ එක බලන්න. මගේ වීඩියෝ එකේ ලින්ක් එක පල්ලා ෂෝ නෝට්ස් වල දාලා ඇති. සාමාන්‍යයෙන් අපි එපිසෝඩ් එක රෙකෝඩ් කරද්දි ඒක එඩිට් එකේදී මොනෝ වලට කන්වර්ට් කරනවා. මොකද එතකොට අපි මේ කන්ට දාගෙන ඉන්න ඉයර්බඩ්ස් වලට මේ සවුන්ඩ් එක සමානව යනවා. නමුත් ස්ටීරියෝ තිබ්බොත් ඔයාලට එක වෙලාවක එක පැත්තකනොත් අනිත් වෙලාවේ අනිත් පැත්තනොත් ඇහෙන්න පුළුවන්. ඉතින් ඒකට තමයි ස්ටීරියෝ කියන්නේ. ඉතින් මේකත් එක්ක මේ සවුන්ඩ්ස් වලට පුළුවන් අපේ මොළය මිමික් කරන්න අපි ඇත්තට මේ තැන ඉන්නවා වගේ. හැබැයි මෙතන ගැටලුව තියෙන්නේ හරියටම ඒ විදිහට ස්ටීරියෝ එන්න මේ සවුන්ඩ් එක රෙකෝඩ් කරන එක. ඉතින් ඒකට තමයි 3D sounds ටෙක්නොලොජි එක පාවිච්චි කරන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ස්මාර්ට් ඉරිඩී කියන channel එකේ වීඩියෝ එක ඔයාලත් ගිහින් බලන්න. අමතක කරන්නපා අනිවාර්යෙන් ඒක අහද්දි හෙඩ්ෆෝන් දාගෙන ඉන්න. ෆැල්කන් හෙවි ගැන පියද ගොඩක් දේවල් කතා කරා. මේ ලෝන්ච් එක ගොඩක් අය දකින්න නැති. ඉතින් ඒකදී අනිවාර්යෙන්ම අපේ කමියුනිටි වලින් දැනුවත් කරපු අය මතක් කරන්නම ඕන. හයිපස්ටලා කමියුනිටි එකේ, ඒ වගේම ඉලුමිනේෂන් කමියුනිටි එකේ අපේ යාළුවෝ හැමෝම වගේ අපි දැනුවත් කරා මේ ලෝන්ච් එක පිළිබඳව. ඒ වගේම ගොඩක් අය ඒ හින්දම මේ ලෝන්ච් එක ලයිව් බලන්න ගොඩක් මොටිවේට් වුණා. ඉතින් ෆැල්කන් හෙවි ගැන, එවගේම ස්පේස්එක් සමාගම ගැන, ඉලෝන් මස්ක් ගැන වැඩිපුර තොරතුරු දැනගන්න අපේ හයිපර්ස්ටෙලා කමියුනිටි එක වගේම ඉලුමිනේෂන් කමියුනිටි එක අනිවාර්යෙන් එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. එවගේම මේ එපිසෝඩ් එක ඔයාලගේ යාළුවෝ අතර ෂෙයා කරන්න. මේ වගේ අපූරු කරුණු වගේම සයන්ස් ගැන ඩීප්ලි ඉගෙන ගන්න කැමති නම් අපේ හයිපර්ස්ටෙලා පොඩ්කාස්ට් එකේ අනිත් එපිසෝඩ් ටිකත් අනිවාර්යෙන්ම අහන්න. එවගේම ප්‍රශ්න තියෙනවා අපේ කමියුනිටි එකේ පොස්ට් එකක් අනිවාර්යෙන් දාන්න. කමියුනිටි එකේ ඉන්න යාළුවෝ ඔයාලගේ ප්‍රශ්න වලට අනිවාර්යෙන් උත්තර දෙයි. ඒකට හේතුව අපේ කමියුනිටි වල ඉන්නේ එක්ස්ක්ලූසිව් මෙම්බර්ස්ලා. මතකද මං කිව්වා ඉලෝන් මස්ක් අභ්‍යවකාශයට යවපු මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එකේ පොඩි වෙනසක් තියෙනවා කියලා. ඒ තමයි මේ රෝඩ්ස්ටර් එකේ සර්කිට් එකක සදාහන් කරලා තිනවා Made on Earth by Humans කියලා. ඉතින් කියන විදිහට මේ ටෙස්ලා රෝඩ්ස්ටර් එක තව අවුරුදු මිලියන ගාණ මේ හීලියෝසෙන්ට්‍රික් ඕබිට් එකේ ඔබිට් එවි තියෙවි. ඉතින් කවදා හරි ඒලියන් කෙනෙක්ට මේක හම්බුණොත් එයාලා දැනගනෙවි මේක නිර්මාණය කරේ Humansලා ඒ Planet Earth එකේද කියලා. ෆැල්කන් හෙවි මිෂන් එකත් එක්ක රොකට් ටෙක්නොලොජි එක විතරක් නෙවෙයි ඉම්ප්‍රූව් වුණේ. මීට අමතරව අපිට මල්ටි ප්ලැනටරි බීන්ස්ලා වෙන්න ලොකු අවස්ථාවක් උදා වෙලා තියෙනවා. එතනදි විශේෂයෙන්ම අගහරු ග්‍රහලෝකයේ හියුමන් කොලනි එකක් හදන්න අපිට මේ ෆැල්කන් හෙවි ලොන්ච් එකත් එක්ක ලොකු බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන්. කොහොමත් ස්පේස්එක් සමාගමේ මූලික අරමුණක් තමයි මේ අගහරු ග්‍රහයා පෘථිවි වගේ ග්‍රහලෝකයක් බවට පරිවර්තනය කරන එක. පාල ස්පේස්එක් සමාගමේ කව එක දැක්කනම් ඒකේ තියෙන්නේ අගාරු ග්‍රහය මේ පෘථිවිය වගේ ට්‍රාන්ස්ෆෝම් වෙන කව ආට් එකක්. ඉතින් අගාරු ග්‍රහය මෙහෙම ට්‍රාන්ස්ෆෝම් කරන්නේ කොහොමද කියන එක ගැන අපි ඉදිරි එපිසෝඩ් එකේදී හයිපර්ස්ටෙලා පොඩ්කාස්ට් එකේ කතා කරමු. ඒ වගේම ෆැල්කන් හෙවි වල ඊළඟ මිෂන් එක මොකක්ද කියන එක ගැන අපි ඔයාලව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්න. ඉතින් මතක තියාගන්න අපි මේ ජීවත් වෙන්නේ කාරුත් උඩයවන කාලයක. එනම් අපි ඊළඟ හයිපස්ටල එපිසෝඩ් එකෙන් හම්බෙමු. ගිහින් එන්න. මම හෂාන් ලක්මා. Now she walks through her sunken dream to the seat with the clearest view, and she's hooked to the silver screen. But the film is a sad thing for she's lived it 10 times or more. She could spit in the eyes of fools if they ask her to focus on. Is there life on Mars? It's on America's tortured brow. Mickey Mouse has grown up a cow. Now the workers have struck for fame, 'cause Lennon's on sale again. See the mice in their million hordes, from Ibiza to the Norfolk Broads. Rue Britannia is out of bounds to my mother, my dog and clowns. But the film is a sad thing for, 'cause I wrote it 10 times or more. It's about to be writ again as I ask you to focus on sailors fighting in the dance hall. Oh man, look at those cavemen go. It's the freakiest show. Take a look at the lawman beating up the wrong. Is in the best-selling show. Is there life?